අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ Nisan වනේ පැත්තෙන් බලනකොට 178 වෙනි භාවනා වැඩමුළුවටයි මුළු දින ගත කරන්නේ. ඉතින් වැඩසටහනේ මේ අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට යන්න පොඩ්ඩක් පසුබිම පදනම මම මතක් කරලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම ඉස්ලාම ආපු අය නැත්තම් නවකයන් පැත්තෙන් බලනකොට මේ වෙනකොට 178 වෙනි වැඩමුළුවේ කමඨහන් පිළිබඳව ධර්මදේශනාවක්, ඒ වගේම වැඩමුළුවේ ව්‍යවස්ථාව සහ සීල් සමාදන් කිරීම කියන කාරණා තුන අපේ ගරුකටේ ස්වාමීන් වහන්සේ අර අනික් සීළු දෙනාට මෙලා තියෙනවා. ඒ නිසා කාට හරි මේ වෙනකොට මූලික කමඨහන් උපදෙස් ලැබිලා නැත්නම් හෝ වැඩමුළුවේ කාලසටහන වැසිකිලි කැසිකිලි තියෙන තැන් දාන වේලාව ඒ විස්තර දන්නේ නැත්නම් හෝ එහෙම නැත්නම් සීල් සමාදන් වෙලා නැත්නම් කරුණාකරලා මේ වෙලාවට මතක් කරලා මේ මූලික පහසුකම් ටික සකස් කරගන්න අපි ඉදිරියට යන්නේ මේ පදනම් මත ඉඳගෙන. ඒ විතරක් නෙවෙයි යම් කිසි කෙනෙකුට මේ මූලික කමඨහන් පිළිබඳව දේශනේ තේරුම් නැත්නම් සැක තියෙනවා නම් හෝ ඒකත් අපි මේ වෙලාවේ සාකච්ඡා කළ යුතුයි. දෙක, වැඩමුළුවේ ව්‍යවස්ථා නීති පද්ධතිය පිළිබඳ කාට හරි අපහසුතාවයක් තියෙනවා නම් මේ වෙලාවයි ඉල්ලා හිටනවා මම. ඒව පිළිබඳව මත මතාන්තර අලුත් වැඩියා කිරීම සහ අපහසුතා තියෙනවා මතක් කරන්නේ කියලා. ඒ වගේම තමයි සමාදන්ව රකින්න සීලපද සිල්පද මෙව්වයේ ඇයි මේ සිල්පද රකින්න කියන එක දන්නේ නැත්තම් ඒකත් අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද ඒව ඔළුව කරගෙන ගත්තොත් භාවනා කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේව කරනවා කියලා භාවනා කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මේ පහසුකම් ටික දෙන්න ඕනේ. මේවට කියන්නේ අනුග්‍රහ කියලා. ඉතින් ඒ නිසා මම මුලින්ම මතක් කරනවා අලුතින් ආපු අයට මේ තුන පිළිබඳව සැක තියෙනවා නම් ලිඛිතව හෝ නැත්නම් සභාවට කතා කරලා පිරිසුදු කර ගන්න ඕනේ. ඊට අමතරව තව මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් සිද්ධ වෙන තවත් අනුග්‍රහය තමයි අපි තමන්ගේ භාවනා කමඨහන වඩනකොට මතුවෙන ප්‍රශ්න කමඨහන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් කරනවා. ඒකත් අපි කරන්නේ පොදු කමඨහන් සුද්ධ කරනවා කියන පදනම. ඒ කියන්නේ ඔක්කොගේ මෙව අපි එකට සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ ගොඩාක් ඉන්න නිසා අපිට එක එකනට තනි තනිව විනාඩි 5 10 දෙන්න බැරි කම නිසා. ඒක අපි මේ ශාලාවේ තමයි පටන් අරගත්තේ ලෝකේ පළවෙනිවතාව. ඒක හොඳට මේ වෙනකොට සිද්ධ වෙනවා. 60 වෙනි වැඩමුළුවේ ඉඳලා දැන් 178 දක්වා අපි ඒක තමයි කරලා තියෙන්නේ. මේ කියන කාරණා දෙකට අමතරව තව එකක් ආරම්භයේදී මතක් කිරීමක් වශයෙන් කියන්න පුළුවන්. අද අවස අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. එතකොට මේ දේශනාව සම්බන්ධ තියෙන ප්‍රශ්න තියෙනවනම් ඒත් අපිට හිත දවසේ තියෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරා. මේ කියන කාරණාවලින් පිට ධර්ම කරුණු අපි සාකච්ඡාවට ගන්නේ නැත. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න ගන්න එපා. ඒව අපි බැහැර කරනවා. විශේෂයෙන් මතක් කරනවා අනිකුත් ගුරුවරු සහ අනිකුත් ස්ථාන කරන භාවනා ක්‍රම සහ ඒ වගේ උපදේශ පිළිබඳව මෙහිදී විවේචනාත්මකව මතක් කිරීමෙන් අපි වැළකී සිටිනවා. එතකොට අපේ අවධානය යමු වෙන නොමකට යමුන විතරක් නෙවෙයි, අපි අනවශ්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න. ඒසා වෙන භාවනා ක්‍රම වෙන ගුරුවරු ගැන අපි මෙතනදී සාකච්ඡාවට ගන්නෑ. ඒ ගන්න තුනට අපිට වැඩ තියෙනවා. ඒකයි මම කියන්නේ මෙහෙන් දෙන කමටහන් හොඳට ආගන්න, මෙහි විවස්ථාව හොඳට කියවගන්න, මේ සිල් සමාදන් වෙන්න, ඒ පිළිබඳව සැක තියෙනවා අපි සාකච්ඡා කරන්න. ඒකට නිසන්වන්නේ වගේ වෙනවා. පිටේව කරන්නේ. තවත් මේ කියන කාරණාවට පිට තව එක සේවයක් සිද්ධ වෙනවා. මෙතනදී අපි සාකච්ඡා කරන නිසා මේන් පිට කිසිම තැනක කිසි කෙනෙකුට කතා කරන්න ඕන කමක් නැහැ. ප්‍රශ්නයක් ධර්ම සාකච්ඡාවකට හම්බ වෙන්න යන්න එපා. සෞඛ්‍ය ප්‍රශ්නයක් හෝ වෙන අනතුරුදායක දෙයක් වුණොත් හේවගේ මාත්‍යා හම්බ වෙන්න නැත්නම් හේවගේ මාත්‍යා නම් කරන ලද ඒ කණ්ඩායම් නායකයෙක් කම්බිලා කතා කරන මිසක් තම අනවශ්‍ය ප්‍රශ්න බාර ගන්නත් එපා, අනවශ්‍ය ප්‍රශ්න අනවශ්‍යයෙන් අහන්නත් එපා. එහෙම නැත්නම් අපිට මේ දවස් දෙක ඇතුළත ගුණයක් ගන්න අමාරුයි. ඒ නිසා මේ සාකච්ඡා නිසා අපිට එතනත් අවස්ථාවක් ලැබෙනවා මේ පිට කියන සාකච්ඡා කතා පුළුවන්තර මේක ඇතුළට ගන්න. මෙතෙන්දි කතා කරන්න. ඒකට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිත ප්‍රශ්න වලින් ඉදිරිපත් කරන්න පුළුවන් නාමගම දාන්න නැතුව. දෙවෙනි එක තමයි අපිට මේ පැය ඇතුළත ලිඛිත ප්‍රශ්න සමාප්තන අත උස්සපුවාම අපි මයික් එකක් දීලා ඒ කෙනාගේ ප්‍රශ්නේ ඔක්කොටම ඇහෙන්න සලස්සලා ගැළපෙනවා නම් අපි සාකච්ඡාවට ගන්න. ඉතින් මේක අර ආරම්භක දවසේ නිසා මම මතක් කරේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සතිවාරයේ ආරම්භ කළ දින විදියට අපි ඉල්ලා සිටිනවා.
අවසරයි ස්වාමින් වහන්සේ. ලිඛිත ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. මා භාවනාවට යොමු වී අවුරුද්දක් පමණ වේ. හැකි සෑම අවස්ථාවකම ආනාපාන සති භාවනාවේ යෙදෙමි. භාවනාවට මූල කර්මාස්ථානයේ ලෙස ආනාපානය තබාගෙන එහිම සතිය පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. සමහර අවස්ථාවලදී ඊතා ඉක්මනින් ආනාපානය නොදැනී යයි. එවිට මගේ පාද පොළවට පතිත වී ඇති ආකාරයත් අත් දෙක පතිත වී ඇති ආකාරයට මගේ සිත යොමු වේ. යලිත් සෙමෙන් හුස්ම දැනීමට පටන් ගනී. සමහර අවස්ථාවලදී සිතවිලි දිගේ ගොස් යලිත් අරමුණට එන විට ආනාපානය තුනී වී ගොස් ඇති ආකාරයක් දැනේ. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාව කළ යුතු තරම් නොකරන බව දනිමි. මුලින් වම දකුණ වශයෙන් ආරම්භ කළද පසුව පාද දෙකේ දැනීම් බිම තැබෙන ආකාරය කෙරේ සතිය පවත්වමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ওই සක්මන පිළිබඳව අව탁සේතු කරන්න එපා. ඒකෙන් තමයි අපිට භාවනා ජීවිතයේ ගමනට බැටරිය charge වෙන්නේ සක්මනේ. ඒ නිසා සක්මන් කරේ නැත්නම් බැටරි බහැලා. ඉතින් ඒ නිසා අපිට අනික් පැති වලින් උනන්දුව තිබුණාට වෙන්නේ නැහැ. ඒක මුළු සිංහල ජාතියට වෙච්ච සාපයක්. පයින් ඇවිදින්නේ නැහැ. ඉතින් ඒ නිසා හරියට ලෙඩ. ඉතින් මේක සරුවචන්සේ කලින්ම අඳුල්ලා දීලා තියෙන ඕනෙම පැරණි රහතන් වහන්සේල වැඩ හිටපු හැම තැනකම සක්මනක් තියෙන එකෙන් දැනගන්න පුළුවන් වැඩකාරු ඉඳලා තියෙනවා කියන්නේ. සක්මනක් නැත්නම් ඒ කිසිම ඉන් එහාට ගිහිල්ලා නැහැ. ඒ නිසා සක්මන පිළිබඳව දන්න ගතිය මම හරියට වැඩ කරන්නේ නැහැ කියලා දන්නවා කියන එක ලොකු ඥානයක්. හැබැයි එහෙම අව탁සිරු කරන්න එපා. ඒක පුළුවන් තරම් උදව් කරන්න එකට එක දාන්න. සක්මන් පරියන්ක වෙලාවට සමානලා සක්මන් දාන්න. දෙක පරියන්කදී ලීලා තියෙනවා හිත පිටිගිය වෙලාවේදී නැවතත් හිත ගන්නකොට ආනපනෙන් දැනිලා ඒක සිව්මට දැනිලා ඒක නොදෙනී යෑම සිද්ධ වෙනවා කියන්නේ. එචා පිට ගිය හිතක් නැවත ආනපනට ගන්නවයි කිව්වනම් පියවර 3-4ක් ඉස්සරහ. එකක් තමයි ආනපනෙ ඉන්නකොට අඉන්න බව දන්නවා. ඒ වගේම නැතිකොට නැති බව දන්න එක. මම දැන් ආනපනෙ නැහැ. මුගක් කියලා අඩප කියනවා සතිය නැහැ කියලා. නමුත් අපි කිව්ව ආනපනෙ නැහැ කියලා. ඒ දැනගත්තට පස්සේ නැවත ගන්න ඕනේ ආනපනෙ කියලා කියනවනම් ඒක තමයි සාසනික සම්පත්තිය කියලා කියන්නේ. ආපහු හිත ගන්න ඕනේ තැන දන්නේ නැත්නම් අපි අසරණයි අනාතයි. ඊට පස්සේ ආනපනට ගත්ත කියලා හිත පිට ගියා නැවත මං ආනපනට ගත්තා. මේකත් නිකන් හිතවිල්ලක්ද ඇත්තටම අවද කියලා දැනගන්නේ ආනපනෙ සියුම්ම වැටෙනවා කියනකොට තේරෙනවා අරගෙනක් තියෙනවා ඒක ප්‍රත්‍යක්ෂණේ වෙලක් තියෙනවා අස්පනා අපිට දැකලා තියෙනවා ඒක ලොකු පීවර දෙක තුනක ඉදිරියක් ඒ නිසා නැවත නැවත පිට යන වෙලාවක ආනපනෙ හිත ගන්න හැම වෙලාවෙදීම අඩු ගන්න එක වාක්‍යයක් ලියනද එහෙම නැවත එනකොට ආනපනෙ වැටුනේ කොහොමද කියලා වාක්‍ය ගන්න වැඩි නම් භාවනා හුඟක් දියුනේ මට වැටෙන්නේ ආස්වාසිතද ප්‍රසවාසිතද වමේද නාසිකාග්‍රේද සියුම්මද කරුණු පුළුවන් තරම් ලියන්න පුළුවන් නම් අපි දන්නවා අපි අසරණ වෙලා ඉඳලා සසරණ වෙන වෙලාවෙදී ඒ සරණ දෙන අරමුණට කොච්චර සලකනවද කියලා. ඔබ දන්නවනම් මරණ මොහොතේ ජීවත් හිත කලකොල වෙන්නේ නැහැ. සර්වඥයන්සේ සඳහන් කරලා තියෙනවා චාරිමක පස්සාතපි ඥානතෝ නිරුජ්ජಂತಿ. අන්තිම හුස්මත් දැනදෙන යයි. ඉතින් ඒකට තමයි කියන්නේ. තව එකක්. ඔය ඇති හොඳටම. තව එකක් කියනවා අර තමන් ඒ ආනපන දැනෙන තැනට කකුල් දෙක කොන්ද කෙලින් තියෙන එක බලනවා ඒක හරි ෂෝක්. මූල කර්මස්ථානේ නැත්තම් කය මෙතන තහනපාන කය කියලා තමයි උගර කියන්නේ. නමුත් ආනපන තියෙන නැත්තම් කය ගන්න. මෙන්න මේකට එකක් මට එකතු කරන්න පුළුවන්. මේ ඔලු ගෙඩිය කඳේ තැම්පත් වෙලා තියෙන කෝණේ පොඩ්ඩක් බලන්න. ඔලු ගෙඩිය කෙලින් තැම්පත් වෙලා තියෙනවා නම් සතිය තියෙනවා. ඔලු ගෙඩිය ඇල වෙලා තියෙනවා නම් ඒ කියන්නේ සතියේ දුර්ලකම් තියෙනවා. ඒක මම ගොඩාක් කල් වරද්දගෙන හිටපු එකක්. يعني මමත් භවනා කරනකොට බෙල්ල පාත් වෙලා තිබිලා තියෙන මම දන්නේ නැහැ. ෆොටෝ ගන්න දෙන්නේ නැහැ. ෆොටෝ ගත්තර අරගෙන පළ කරපු දවසේ තමයි දන්නේ සාක්කුවේ දාගෙන ඉඳලා තිබිලා තියෙන ඔළුව. ඊට පස්සේ අපි කොන්ෆරන්ස් එකට ගියාට පස්සේ ඒ කාරණාවට කෙලින්ම කතා කරා යෝගාචාර්ය රාහුල ස්වාමීන් වහන්සේ හොඳ වෙලාවට කොන්ෆරන්ස් එකට ඉස්සලා තිබුණා සිෂන් එකක් වුණාක්. ඒකෙදී කතා කරලා කිව්වා භාවනා කරනකොට ඔළුව කෙලින් මේ බරක් නොවන විදිහට ඇට්ලස් කශේරුකා මත ඔළුව තැම්පත් වෙලා තියෙන එක පුදුමාකාර එකලසක් ඉතාමත්ම සියුම් ඒක දැනගෙන ඉන්නවනම් මුළු කයම එළබිලා ඒ නිසා බලන්න ඕන කෙනෙක්ගේ අවධානය ඒ සබාවට ඒ කතාවට ඒ භාවනාවට යොමු වෙලා තියෙනවනම් ඇඟේ එකලසක් තියෙනවා ඒ එකලස ඇද වෙනකොටම භාවනා එකලස යනවා ඉතින් අපි අර සමාජීය තියෙන ආදරකම නිසා නැත්තම් මේ යන යන තියෙන ආශාව නිසා උඟක් වෙලාට එහෙම වුණාට පස්සේ ඔළුව පාත් වෙලා ඉඳද්දිම ඔහි කරගෙන යනවා. බුදුම පණ්ඩිත ශාන්සික වචනෙන් කියනවනම් එතන කාලේ නාස්තියක් වෙනවා. යෝගාවචර රාහුල ශාන්සිකගේ වචනෙන් කියනවනම් ඔළුවේ කෝණේ ඇද වෙච්ච වෙලාව ඉඳලා සතිය නැහැ කියලා ශාන්සික කිලිම චෝදනා කරනවා. මම ස්තුතිවන්ත වුණා ඒ ස්වාමීන් වහන්සේට. මේ කාරණාව ඊට පස්සේ ගොඩ ළමජෝ ආමතු දැන් වෘතු 30ක් 40ක් භාවනා කරලා තිනවා. ඒත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ ඉගෙන ගත්තේ දැකපු ගමන් ලැජ්ජ වෙන්න එපා. වහාම හදා ගන්න. ඒක තමයි භාවනාදී වෙන නිහතමානී ගතිය. ඒක නිසා මේ ඉඳගෙන ඉන්නකොට කකුල් වැදෙන හැටි, පිටකොන්ද කෙලින තියෙන හැටි හොඳ උපමාන දෙකක්. නමුත් මේ පිටකොන්ද උඩ නැත්තම් කොඳු වැටපෙළ උඩ ඔළුව හිටලා තියෙන හැටියෙන් පිට කෙනෙකුටත් කියන්න බලන් තමන්ටත් කියන්න පුළුවන්. එකලස් වෙලා තියෙනවද නැද්ද කියලා. එකලස් වෙච්ච වෙලාවේ විතරයි බල රේඛාව ඍජු වෙච්චුනාට පස්සේ විතර බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ. බල රේඛාව ඍජු වෙලා නැත්නම් බල සම්ප්‍රේෂණයේ විනුවට බල රේඛාවේ ඝර්ෂණය වැඩි වෙලා ඒව එකිනෙකට හානි කරන්න පටන් ගන්නවා. ඒ නිසා හුඟක් වෙලාවට අපේ තියෙන කොන් දෙකක්කු අතේ කැක්කු හේතුව නිින්දෙදී ඇවිදිනකොට සහ ඉඳගෙන ඉන්නකොට ඔළුව කිලින් කරගෙන ඉන්න ඇති නිසා. ඉතින් ඒක මේ පටන් ගන්නකොට ඉතර ඔළුවට ගන්න එපා. නමුත් කරගෙන කරගෙන යනකොට ඉරියව්ව සකස් කර ගැනීමේදී වැදගත්ම දේ තමයි ඒ ඔළුව කෙලින් කරගන්න. ඒ නිසා පුටුවල ඉඳගෙන භාවනා කරලා කමන්නේ නැහැ. හැබැයි කාදාවත් ඉවර කරන්න බෑ. භාවනා හරියට ගම බිමට එන්න. බිමට ඇවිල්ලා උත්සාහ කරන්න නැත්නම් අර අපි අර ඇබ්බැහියට පුරුදු වෙනවා ඇන්දට හේතු වෙලා බෙල්ල ඇල කරගෙන කොච්චරලා හිටියත් අර අපිට ඒක කියන්න බලන් අප්‍රමාදී කියලා. එහෙම නැත්නම් ඒ තියෙන ඕදේ ඒ තියෙන ශක්තිය එන්නේ නැහැ. ඒ නිසා ඒකත් මේකට දාගන්න ඒ කරුණු තුනක් මම මතක් කරා. ඒ තුනම දා ගන්නවා නම් භාවනාවේ මේ වගේ කෙනෙකුට ගොඩාක් දිනුවක් ගන්න පුළුවන්.
පෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ඔබ වහන්සේ පෙර භාවනා වැඩමුළුවකදී කමඨහන් සුද්ධ කිරීමකදී මාහට ලබා දුන් උපදෙස් අනුව භාවනාවේදී දැනෙන සංඥාවන් දෙස බලා සිටියෙමි. ඒ සෑම දෙයක්ම ඇතිව පැවති නැති වී යයි. එම සංඥාවන් වලට නාම පටබැඳීමට උත්සාහ නොගත්ෙමි. ඉදිරි භාවනා උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවසා දීර්ඝායුෂ පතමි.
ඔය හිම භාවනාවේ මට්ටමකට ආවට පස්සේ නම් කරන තාක්කල් නම් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ වෙලාවක් එනවා නම් කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. භාවනා ඇඳකට නාමකරණයක් නම් කිරීමක් නැතුව යන්න පුළුවන්. ඉතින් එහෙම නම් නොකර යන භාවනාව සහ නම් කරමින් නැත්නම් මෙනෙහි කරමින් විචක්ක ਵਿਚාර සහිතව කරන භාවනාවත් නම් නොකරන කරන භාවනාවේදීත් කොයි එකේද ආතතිය අඩුවීමක් සහ අසහන අඩුවීමක් සිදු වෙන්නේ කියන ඒ ගුණාත්මක වාක්‍ය මේ සටහනේ නැහැ. ඒක නැතුව මට අමාරුයි ඉදිරියට යන්න උපදෙස් දෙන්න. ඒ නිසා යම් හේකේ මේ නම් නොකර නාමකරණේ නොකර මෙනෙහි නොකර කරන එකේදී මොකද්ද ලැබිලා තියෙන ಗುಣ විශේෂය කියන කාරණාව සභාවට ඉදිරිපත් කරනවා මම කැමතියි ඒක සාකච්ඡාට ලක් කරන්න. එව නැත්නම් ඒතරතුරු නැතුව මට අමාරු විග්‍රහයක් දෙන්න. දීපේකන කැමතිද අත උසන්. මගේ ප්‍රශ්නේ මම නැවතත් මතු කරනවා මේ කාරණාව වටහා ගන්න මේ නම් නොකර කරන භාවනා නිසා තමන්ට පැවතිච්ච ආතතිය පැවතිච්ච අසහනය අඩුවීමක්ද වෙලා තියෙන්නේ නැත්නම් වැඩිවීමක්ද වෙලා තියෙන්නේ කියන වාක්‍යය මට අවශ්‍යයි.
සමනස ආතතිය නම් නොකර ඉන්න එක පොඩ්ඩක් ආතතිය වැඩි. මේ ඒ කියන්නේ ඒකද පිම්බීම හැකිනම වගේ ආවොත් ඒක පොඩ්ඩක් හිත යනවනේ. ඒ මේ මොකද්ද මේ වෙන්නේ කියන එකට
මම ගත්ත මට ඇහුනේ නම් නොකර ඉන්නකොට ආතතිය වැඩි. ඒකට දීපු නිදර්ශනේ මට ඇහුන්නේ.
මේ ඒ කියන්නේ දැන් අපි සිතුවිලි එනවා සමහර සිතුවිලි එනවනේ ඒක මොනවද කියලා නා හිතීම සහනය. ඒ කියන්නේ නම් නොකර සිතින් උත්සාහ කිරීම මේ පොඩි අසහනයක් තියෙනවා.
හරි. මන්ට ඒක තේරෙනවා. නම් කරනාට වැඩිය නම් නොකර සිටීම අදහනකාරී. ඔය දෙන්නේ එක නිදර්ශනයක්වත් මට තේරෙන්නේ නැහැ. නිදර්ශන දෙනවනම් වඩා හොඳයි සභාවට.
මට ඒක තේරුම් ගිය ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරනකොට අතීත සිතුවිලි ගැටීම් සමහරකට මතක් කරනවනේ. සිරුරේ වෙනස් වීම පිසපල්ලයට කඩාවැටීම නැවත අපි කෙලින් ඉන්න උත්සාහ ගන්නවා එව්වා ඒවර දැනීමේ දැනින්නේ මේ ඒවා දැස බලන් ඉන්නවා ස්වාමීන් වහන්සේ ඉස පහතර කඩාරනම ආයි ගන්න හිතලා ගන්නවා. ඉතින් ඒව දැස බලන් ඉන්නවා. මට අරක ਵਿਚਾਰාත්මක කියන්න අපහසුයි. ඒක තමයි මට දැනෙන්නේ. මේ ඒ දැස බලන් ඉන්නවා. මොනම දෙයක් ඒ කියන්නේ ගැටීම් මේ සිරුරේ වෙනස් වීම අතීත සිතේ අනාගතේ මොන හරි වෙනවා නම් එහෙමයි නැත්නම් පිම්බීම හැකිරීමට එනවා නම් ඒ දැස බලන් ඉන්නවා. ඉස්සරහට යන්නේ නැහැ සිතේ බලන් ඉන්නවා.
නෑ ඉස්සරහට යන්න බෑනේ දැන් කියන විදිහට බලන් ඉන්නවට වැඩිය ඉස්සරහට යනවා මෙනේ කළොත්. මෙනේ කරන්නේ නැතු හිරියොත් ආතතිගතයි අසහනයි. මෙනේ කෙරුවොත් ඉස්සරහට යන්න පුළුවන්.
මෙනේ කරන්නේ නැහැ ඉස්සරහට.
ඒක තමයි මේ යන්න සුද්ධ කරගන්න හදන්නේ. මෙනේ කරුවොත් යන්න පුළුවන් කියලායි කියවෙන්නේ ඔය කතාව. ඒ වුණාට මෙනේ කරන්නේ නැහැ. ඒ නිසා යන්නේ නැහැ. ඒ නිසා මෙනේ කරන්න. ඒ මෙනේ කිරීම කියලා කියන්නේ මුළු ජීවිතේම දීපු උපදේශයක් නෙවෙයි. මෙනේ නොකර යන්න පුළුවන් නම් යන්න. යම් හේකින් අකීකරු වෙලා හිත මෙනේ කිරීම අවශ්‍ය වෙනවා නම් මෙනේ කරන්න ඕනේ. ඒ දෙකේදී මෙනේ කිරීම සහ නොකිරීම විතක්ක ਵਿਚාර යෙදවීම සහ නොයෙදීම හරියට වාහනේ ගියර් බොක්ස් එක වගේ කන්දක් ආවොත් බර ගියර් එකට දාන්න. පල්ලමක් ආවොත් ලයිට් ගියර් එකට දාන්න. ඒ වගේ ගියර් එක මාරු කරන්න ඕනේ ඒ භාවනාවේ මට්ටමට ආනන්දසාලිය හැටියට ඒක නැතුව මම උපදේශයක් දීලා තියෙනවා මෙනෙහි කිරීම නැත කරන්න කියලා ඒක බාර ගන්න තියෙන එක වැරදි උපදේශයක් මෙනෙහි කිරීමෙන් තමයින්ට පාලනයේ නැතුවීමක් වෙනවනම් මෙනෙහි කරන්න නමුත් ඉස්සරහට දවසක් එයි මෙනෙහි නොකර යන්න පුළුවන් නමුත් එතෙන්ට එන්නේ ඉස්සරලයි මේ ක්‍රියාත්මක වෙලා තියෙන මේ උපදේශේ ඒ නිසා මෙනෙහි කිරීම මෙතෙන්දී ඉදිරියට යන ක්‍රමයි ඒ තොරතුරු මට නැත්තම් මට කොහොමඩක්වත් සාකච්ඡාව ඉදිරියට යන්න බෑ. ඒ තොරතුරු මේක ලියන්න ඕනේ. මම මෙනේ නොකර බැලුවා මම පස්සට යනවා. එහෙමනම් කරන්න තියෙන මෙනේ කරන එක. ඒ කරලා තියෙනෝනේ කල්ලාද? අවශ්‍ය වෙලාවට මෙනේ කරන්නේ නැත්තම් නොකර උත්සාහ කරලා බලන්න. මේ මෙනේ කළ යුතු වෙලාවේදී මෙනේ නොකරපුකේ තමයි මෙතෙන්දී මට මතක් කරලා දෙන්න තියෙන කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන්.
අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. ආස්වාසයට හා ප්‍රස්වාසයට දැනෙන නාසිකාග්‍රය වෙත සිත යොමු කිරීමේදී සිත වෙනත් අරමුණු වලට ශීඝ්‍රගාමී ලෙස යොමු වේ. තවද එම කරුණු පෙර ඉගෙනගත් පොත්වල ඇති මේ ලෝභ චිත්තයක්, මෝහ චිත්තයක්, දෝෂ චිත්තයක් ආදී විග්‍රහ කිරීමට යන අතර සෑහෙන වෙහෙසක් දරා නැවත පැමිණිය යුතුය. සමහර විටදී මුලින්ම මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කිරීමෙන් පසු සිතේ යම්කිසි දුර්වර්ණ කහපාට හා සමහර විට දුර්වර්ණ නිල්පාට තරුමෙන් දිස්වෙන අතර එයද නැවත පෙර පරිදි සිත මූල කර්මස්ථානයෙන් ඈතට ඇදී ගොස් පෙර පරිදිම වේ. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ගැටලුව විසඳා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින අතර වහන්සේ පතනා බෝධියකින් නිවන් සත්‍වේවයි පතමි.
අපි මූල කර්මස්ථාන දිගේ යනකොට තමයි භාවනා හරියම නිසා සතිය වැඩි වීම නිසා සමාධි වැඩි වීම නිසා ආලෝක ඕබාස ඥාන ප්‍රීති ප්‍රසද්ධි වගේ දෙනවා මේකත් සතිය කඩනවා. අනිත් පැත්තෙන් සද්ද ඇහිලා වේදනාව විල්ලා හිතවිලි ඇවිල්ලා සතිය කඩනවා. ඉතින් අර අරමුණක් තිබුණ නිසා මූල කර්මස්ථාන තිබුණ නිසා අපි දැන් සතිය කැඩලා කියලා. ගෙදරතර ජීවිතයේදී අරමුණක් නැති නිසා අපි දන්නේ නැහැ හිත කැඩලයි කියලා. අපි දන්නේ නැහැ හිත පිට ගියයි කියලා. ඒ නිසා අරමුණක් දෙන්න ඕනේ, මධ්‍යන්‍යයක් දෙන්න ඕනේ. දුන්නට පස්සේ ඒකේ හිටපන් කිව්වොත් විතරක් පේනවා හිත මේ පැත්තට මේ පැත්තට පයි. ඉතින් මේ බව මගේ හිත අරමුණකට උදාසීන අරමුණකට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට නැවත නැවත බැලි අරමුණට දැම්මට පස්සේ හිත පිට යනවා කියලා දැනගත්ත එක සතුටට කාරණාවක්ද නැත්නම් කනගාටුවට කාරණාවක්ද කියන එක තමයි මෙතන මේ ප්‍රශ්නේ ලියපෙ එක නයින් අහන්න තියෙන්නේ. මගේ හිත පිට යනවා කියලා දැනගත්ත එක හොඳද නරකද කියලා මම කැමැතියි දැනගන්න. කැමැතිද අත උසන්න ප්‍රශ්න ලියපෙ එකන. එතකොට පුළුවන් ඉදිරියට ගෙනියන්න. එන්න ඉස්සරහට එන්න. ඔව් මගේ ප්‍රශ්නේ තමයි මෙතෙන් පිනා තුන් පැත්තකට දෙපැත්තකට හිත පිට යන ගති පේනවා ආලෝක නිසා සහ වින වෙන අරමුණු සඳහායි. මේ වගේ මගේ හිත වැඩක් බාර දුන්නොත් මධ්‍යස්තරමුණක් දුන්නොත් තේරෙනවා පිටපයින්වයි කියලා. ඒ විදිහට තමන්ගේ හිත පිටපයින්වා කියලා දැක දකින්න හම්බෙච්ච එක හොඳ දෙයක්ද නරක දෙයක්ද?
සරස මේ ප්‍රශ්න තියෙන්නේ අර මූල කර්මස්ථානේ ගන්න බැරි හින්දා අර
නෑ මේ මොකුත් නෙවෙයි මං දැන් මූල කර්මස්ථාන සාපේක්ෂව පිටපයින් බව දන්නවා දැන්. මේ වගේ දැන ගැනීම මගේ හිතේ තියෙන මේ අත්‍යන්ත ලක්ෂණයක් දැන ගැනීම හොඳද නරකද?
හොඳයි සනන්ස.
ඔව් ඒක නිසා අනිත් දවසේ පිටපලයන් කියලා මෙයන්
හන්දල
යන්නේ නැතන බලන්න වැඩියෙන් හිත පිට යන්නේ අතීතෙද අනාගතයේද ඉතිලියටද වේදනාවටද කියලා. මේ ලකුණු ටික අල්ලගන්න මගේ රෝග ලක්ෂණේ මම කවුද කියලා දැනගන්න මූල කර්මස්ථානයට දාන්න ඕනේ. දැම්මට පස්සේ තමයි සතා යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ යන්නද කියලා අල්ලන්නේ. ඉතින් ඒකට තරහ වුණොත් අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනිත් දවස් බලන්න මගේ හිත පිට යන්නේ සද්දවලටද වේදනාවලටද හිතවිලිවලටද අනාගත සල්සුම් වලටද මනෝචිත්‍ර වලටද වැඩියෙන්ම හිත යන්නේ ඒක තමයි මම යගේ හැටි. ඒක දැනගත්තයි කියලා හිතන්නකො මා හොඳකම නැයිත පිටි ගියර කම නැහැ කියලා දැනගෙන බලනවා කෝකටද හිත පිටි යන්නේ කියලා. ගියාට පස්සේ ගියේ වෙලාවක අපි හිතමු දැන් හරි මගේ හිත පිටි ගිල තිනවා ආලෝකයට මම දන්නවා හිත පිටි ගියා. දැන් මොකද කරන්නේ? ආපහු අරමුණට ගන්න පුළුවන්ද? ඒක අර ඉස්සල පියවර දෙක තුනෙන්ම හම්බෙච්ච අතිරේක ලාභේ තමයි. පිටි ගියේ බව දැනගෙන සතුටු වෙච්ච මිනිහට විතරක් ආපහු ගන්න පුළුවන්. පිටි ගියේක පිළිබඳ ඉසాత බඳගෙන අඬන්න හදන මනුස්සයර කවදාවත් කුරුස් කටේවත් අත දාගන්න බෑ. එනිසා පිටි යන බව දැනගන්න. ඒකට සාදර වෙලා වැඩියෙන්ම හිත පිට යන්නේ හිතලා නෙවෙයි ස්වභාවයෙන්. අන්න ඒකෙන් දැනගත හැකි මමයා කියන්නේ කවුද කියලා. මගේ පුද්ගලික ලක්ෂණ මොනවද? රුචර්ජකම් මොනවද? අවස්ථා දුනොත් මෙයා කොහෙද යන්නේ? අන්න ඒක දැනගන්නා රුසුසුළු ඒකට හරියට රෝග නිర్ణයක් කරනවා වගේ මගේ තියෙන කාය මානසික රෝගේ මොකද්ද කියලා දැනගන්නා සුළු ගියොත් පිට ගියයි කියලා කනගාට වෙන දෙයක් නැහැ. දවසක් එයි මේකේ තියෙන විදිහට ආලෝකයක් දැකලා ඕ මොකක් හරි කිමයි දැන් පිටේ ඉන්නේ. දැන් එතකොට පුළුවන් ද අර මුලින් තිබ්බ තමන්ගත් ස්වාධීන අරමුණට උදාසීන අරමුණට ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට නැවත නැවත යන අරමුණට ගන්න පුළුවන් ද කියලා බලන්න. එදාට දෙයේ පියවර දෙක තුනක් ඉස්සරහ. එචා මේ පිටේ යන බවට හැප්පෙන්න ගියොත් නම් කනගාටු වෙන්න ගියොත් නම් අපි තිබුණට වැඩිය භාවනාවක් කටු ඔතුන්නක් කරගන්නවා, කටු කොහලක් කරගන්නවා, කටු බෙරයක් කරගන්නවා, කුරුසෙට තියලා අනගහගත්තා වගේ වෙනවා. මේක හරි දැනගත්ත භාවනා කරපු නිසා එනිසා ඒක දැනගන්න ඒක හොඳට කොටු කරලම අල්ලන්න මොකේද වැඩියෙන් හිත පිට යන්නේ ඒ නිසා ලක්ෂ කෝටි වාරයක් පිට යන්න දෙන්න තරහ වෙන්න එපා යන්නේ කොහටද කියලා බලන්න මේ කබරේ යන්නේ බලුකුණ කණ්ඩද බල්ලා යන්නේ අසුචිය කණ්ඩද කෝක කණ්ඩද මේක යන්නේ කියලා පොඩ්ඩක් ස්වාධීනව බැලුවොත් ඒ දේ කරලා දෙන්න මේ ලෝකේ මොනම උපකරණයක්වත් නැහැ තමන් විතරමයි ඉන්නේ අපි හැම වෙලාවෙම ඒකට වෛර කරන නිසා අපිට කවදා සුව වෙන්න හම්බෙන්නේ අපි කරන්නේ අපේ වැරද්ද වසංගනවා ඒකට වෛර කරනවා බුදුජානනාංශය මතක් කරලා තියෙනවා කන්නඩියක් ඉදරට ඵලයන් බලපං හැටි අන්න එතකොට පෙනේ මේ පේන දෙයට වෛර කරන්න එපා එතකොටම ලැබෙන ලාභේ තමයි පිට යනවා හිතනක් කරවෙන්නේ එතකොට අපිට පුළුවන් ආදායම් එන ගෙදර යන වෙලා එතකොට ගෙදර යන හැටි දන්නවනම් පරෝපදේශ රහිතව තමන්ගෙම මෙහිවීම එතකොට අපි ස්වාධීන වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අනිත් දවස් බලන්න හිත පිට ගියර කමන්නේ. වැඩියෙන්ම හිත පිට යන්නේ මොකේද කියන එක දක්නාසුලුව හිතට නොමි නිදහස හැතරෙන්න දෙන්න. හැබැයි මතක තියාගන්න ලදලද වෙලාවේ මූල කර්මස්ථානයේ හිත දාන්න. හිත යනවනම් කරන්න දෙයක් නැහැ. යන්නේ නැත්තම් විනාඩ පොන්න නැත්තම් පුළුවන් තරම් මූල කර්මස්ථානයේ ඉඳ ඒතරතුරු මේ ලියලා තියෙන විදිහට වාර්තා කිරීමෙන් විතරයි තව කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. Tamanටම බෑ. ඉතින් සබ් ඔය වගේ ලියන්න හෙටත් සැරයක් කොහොම කරලා
අතිපූජනීය ස්වාමින් වහන්ස මම වසර 3ක පමණ සිට නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී භාවනා කරමි ටික කාලක සිට පරයන්ක භාවනාවට වාඩි වී මම දැන් මෙතන යයි සිතනවා සමගම හුස්ම නොදැනී යන අතර ගතද නොදැනී යයි දවසේ ඕනෑම වේලාවක ඕනෑම තැනක ස්පියාගත් විට හුස්ම නොදැනී භාවනා ආරමුණට ඒමට හැකියකම ඇත. ටික දිනක සිට ආලෝක මතුවී ඉතා සැහැල්ලුවත් දැනි ඉහළට ඇදී යන බවක් දැනේ. දැඩි ප්‍රවාහයට අසු වූවක් මෙන් ඇදී යන ගතියක් දැනේ. ඊයේ පර්යංකේදී හුස්ම නොදැනී ගත නොදැනී සිටින විට එක පාරටම කළුවර වී හිසේ අමුතු හිරිවැටීම් වැනි තත්ත්ව ඇති වී ටික වේලාවකින් ටක් ටක් ගා බෙල්ලේ ඇට කැඩෙන වාසේ හඬක් ඇති වූ අතර මම බිය වී ඇස් ඇරියෙමි. තව දුරටත් ඒ ඉරියව්වේම සිටීම කළ යුතු උවත් අතපසු වීමක් ඌ බව තේරුම් ගතිමි. දැන් පර්යංගට ඉඳගත් වහම හුස්ම නොදැනී ශරීරයේද නොදැනී ගොස් ලා ආලෝකයක පසුවේ. හිත සිතුවිලි වලින් හිස්ව තිබුණද වරින් වර සිතුවිලි පැමිණේ. අති උතුම් ස්වාමින් වහන්ස ඉතා අනුකම්පාවෙන් මගේ ඉදිරි භාවනා ගමනට ඔබ වහන්සේගේ උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් ලැබේවා.
ඔය මේ ලිපියේ කාරණා කොටක් තියෙනවා. නමුත් තුම්පලක ලියවිලා තියෙනවා ආස්වාස් ප්‍රසවාස නොදෙනී යනවා කය නොදෙනී යනවා කියලා. ඉතින් බරපතල ප්‍රශ්න තියෙනවා කය නොදෙනී කිය බව දන්නේ කොහොමද කියලා දැන්. අනපනේ මට දැනෙන්නේ නැහැ කියලා දන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නේදී සාකච්ඡා කරොත් ගොඩාක් සභාවට කටුම දීපත් වෙනවා. කැමැතිද මේ ලියපෙක නැත උසන්ද කොහොමද දන්නේ මට අනපන දැනෙන්නේ නැහැ කියලා. කොහොමද දන්නේ මට කය දැනෙන්නේ නැහැ. දැනෙන්නේ දේ දැනෙන එක නම් මම ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. මම මේ ප්‍රශ්න කරන්නේ මේකේ නම අමාරු දාන්න නෙවෙයි. නමුත් අපි ඥාණයක් තියෙනවා දන්නේ නැති බව දැනගන්න පුළුවන්. අන්න ඒකට මම මේ සාක්ෂියක් ගන්නයි හදන්නේ. කැමැතිද මේ එළිය පෙකන අත උසන්ද අපිට සභාවට තව කරුණු ටිකක් මිරිකලා ගන්න. ප්‍රශ්නේ ආනපන දැනෙන්නේ නැහැ, කය දැනෙන්නේ නැහැ කියලා තුන් පොලක ලියලා තියෙනවා. දන්නේ නැති බව දන්නේ කොහොමද?
දැන් සාමාන්‍යයෙන් මම ඉඳගෙන භාවනා කරද්දී මේ දැන් ගැටීම් තියෙන තැන වෙන්දර කකුල් හිල්ල තියෙන තැන මෙහෙම තේරෙනවනේ.
ආ
එතකොට දැන් මෙහෙම දැන් ළඟදී ඉඳන් භාවනා කරද්දී ටික වෙලාවකින් මේ ඒව මුකුත්ම ගැටිලා තියෙන තැන් කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒකම දැන් හුස්ම මේ නැහේ වැදෙනවා යන්නේ එන්දර තේරෙන එක කිසිම දෙයක් තේරෙන්නේ නැතුව යනවා ගැටීම් වැදීම් නැති තැන.
ඔය එතකොට දැනිලයි නොදෙනී යන්නේ කියන එක කියවෙනවනේ.
එහෙමයි.
එතකොට ඇයි මේ දැනිච්ච ටික වටතාවට දාන්නේ නැත්තේ? එතකොට අපි අසන්න වෙනවනේ. දැන් නොදන්න තැනකින් පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම දැනිලයි දැනීමට සාපේක්ෂව තමයි දැනීම නැති එක තියෙන්නේ. ඒ නිසා කය ඉඳගෙන ඉන්න ඔබ දැනුනේ කොහොමද? පොළොවේ හැප්පෙනවා, තද බර ගතියද? ඒක දැනෙන්නේ නැහැ. එහෙම ලිවන්න මට ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ. ආසස් ප්‍රසවාසයත් මට මේ පිරිමැදිනවා දැන් දැනෙන්නේ නැහැ. ඒ නිසා කවදා හරි මතක තියාගන්න අපිට නොදැනීම කියන එක කවදාකවත් নিরপেক্ষව දැනගන්න බෑ, සාපේක්ෂව තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ নিরপেক্ষභාවය ඔප්පු කරන්න ලියන්නත් එපයි රචනයේ අසාර්ථක රචනයක්, ව්‍යාකරණ නැති රචනයක් චෝදනায়න. ඒ නිසා දැනිච් එක කියලා ඒ දැනිච් එක නොදැන්න තැනට යන කතාව කිව්වනම් භාවනා 50%ක් වැඩි ඉවරයි. මට දැනුනේ ආනපනේ මෙහෙමයි. මෙන්න මේ පියවර හරහා මට නොදෙනී ගියා. මට කය දැනුනේ මෙහෙමයි. දැනීම මෙන්න මෙතන දක්වා නොදැනීම දක්වා ගියයි කියන රචනයේ ශ්‍රේෂ්ඨම රචනය. නමුත් පටන් ගත්තේ නොදැනීමෙන් කියලා කියනවනම් අපේක්ෂාවක් විතරයි පේන්න තියෙන්නේ. නමුත් මයික් එක ගත්තට පස්සේ ඒක කියන්නේ. මයික් එක ගත්තට පස්සේ ලස්සනට කියනවා මම ඉඳගෙන ඉන්නකොට පොළවේ හැපෙනවා තේරෙනවා. ඒක නැතුව ගියා. මම හුස්ම ගන්නකොට පිරිමැදීම තේරෙනවා නැතිව ගියා කියලා. අන්න ඒ ටික කවදාද අපි ලියන්නේ? ලියපු දවසේ කමටහන Tamanටම සුද්ධ වෙයි. ඇති දෙයක ඉඳලා තමයි නැති දෙයට යන්නේ. අන්නේ ඇති දෙය දැකලා ඇති දෙය හොඳට විශ්සර කරා. ඒක නැති තැන දක්වා යන ගමන තමයි විපරිණාමය කියන්නේ, අනිච්ච කියලා කියන්නේ. නැති තැනින් පටන් ගත්තා කියවනම් ඉතින් උසාවියක නම් කෙලිම චෝදනා කරතයි බොරු කියන්නේ. බොරුව නෙවෙයි, අර ලියුත්තේ ලියන්න දන්නේ නැති කම නිසා. ඒ නිසා අනිත් දවසේ පටන් ගන්නකොට අරමුණ අරගෙන ආස්වාද ප්‍රසවාසය හෝ ඉඳගෙන ඉන්නේ කොහොම මතුවෙන දෙයක් බලන්න හොඳට බලන්න හිටියොත් අරමුණ වෙනස් වෙනවා. එක්ක ඇති වෙනවා, එක්ක නැති වෙනවා. අන්නේ කතන්දරේ ලිව්වනම් වෙන විදිහ එතන මම යන්නේ ඇයිද? සිද්ධ වෙන දේ හේතුඵල ධර්මයක් හොඳ ලස්සට තේරෙයි. ඊට පස්සේ මම ප්‍රශ්නයක් අහනවා. අර විදියට කය ඉඳගෙන ඉන්නවා අපිට දැනෙනවනේ ඉඳගත්තට පස්සේ. ඉඳගෙන ඉල්ලා ඒක ක්‍රමයෙන් ගෙවිලා ගියාට පස්සේ සතිය ඉඳගෙන ඉන්න බව දන්න සතියක් තියෙනවා, ඊගාට ඉඳගෙන ඉන්න බව දන්නේ නැති සතියක්
තියෙනවා.
මේ දෙකෙන් වඩා ආතතිය අඩු ඉඳගෙන ඉන්න බව දැනෙන සතියේද නැත්නම් ඒක හරහාම ගිහිල්ලා නොදැනීම දක්වා ගිහිල්ලා ඉඳගෙන ඉන්න බව නොදන්න සතියේද මේ දෙකෙන් ආතතිය අඩු වැඩි එක කොහොමද කියලා අහුවොත් මම දන්නේ ප්‍රශ්න පැහැදිලිද කියලා. ඔව්.
නොදන්න සතිය ආතතිය අඩුයි කියලා හිතනවා සාමිනවන්.
නොදන්න සතිය ආතතිය අඩුයි. හරි. දැන් මේ ආතතිය අඩු වෙච්ච එක නැති කරගෙන යන්න තවත් දිනු කරන්න කුමක් කළ යුතුද කියලා තවත් ප්‍රශ්නයක් අහුවොත් ඒ වැඩි බරපතල වැඩි ප්‍රශ්නේ. දැන් මම අඩු කරගත්තා. මේකමයි පාර. දැන් මේක තව දිනු කරන්නම් මම විශ්ින් කළ යුතු අනුග්‍රහය මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන්නේ මේ මොල්ලිගොඩ මොකද කියන්නේ කාලා වරෙන්කෝ
එමේ නුදැනන තැනදී ආතති අඩුයි කිව්වනේ ඒකට සාදර වෙලා ඒකට කැමැත්තෙන් යන්න කියන එක මට කියන්නේ
දිගට යන්න ඕනේ අඩු වුණා නම් ඒක හලහප්පන්න නැතුව තියන්නේ දිගටම අඩු වෙනවා ඒ නිසා කළ යුතු මොකද්ද නිකන් හිටපන් ඔච්චරයි කියන්නේ වැඩමුළුවේ අන්තිමටත් කියන්න තියෙන ඉච්චර මොනවා කෙරුවත් ඕක අවසන්ඩ පුළුවන්. අපිට පුළුවන් ද මෙතෙන් ඩාට පස්සේ සුම්මයිරි just being නිකන් හිටපන් කියන්නේ ඒක විතරයි බැරි. ලස්සනට වැඩේ යනවා. ඒ ලැඩේට කරන්න තියෙන මොකද්ද උඹ නිකන් හිටු උඹ මොනවා කෙරුවත් ඇවිස්සෙනවා. සුම්මයිරි කියතයි. කාට හරි කිව්වොත් මේක ගැඹුරු භාවනාවක් කියලා යයි රෑ වැස්සේ යයි. ඊගත් ඉරුණි ජප කර කර මොනවා හරි කර කර ඉන්න භාවනා කරනවා කිය. ඔතෙන් දැනගන්න කරන්න ඕනේ ඇත්ත. ආ උතරින් හැට මොනවාක්වත් නොකර ඉඳ දන්නේම නැහෙනේ අපි. කාටරි කිව්වොත් ඒ තමයි ඥානාන්විතම ක්‍රියාව සබ්බ පාපස්සා කරන. එතකොට ඉබේම කුසල සුපසම්බදා වෙනවා. ඒකට කුසලතාවයක් ඇතන් තියෙන ඔය තුරිවීම දිගටම අඩු වෙනවා. ආතති අඩුවීම දිගටම සිද්ධ වෙනවා. හැබැයි තමයි දැනගන්න ඕනේ තුනි වුණා අර නොදැනී ගියා. දැන් මේකේ මේ නිදියාගත්ත බබා එහෙම නිදාගන්න දඟලන්න නැතු ඉන්න අම්මා දඟලන්න නැතු ඉන්නකො. ඒසර බබා දොයිය. එහෙම කිව්වම තේරෙනවද නැත්නම් අපරාධ නැගිටවලා සභාවේ අපහසුතාවපත් කිරුවයි කියලා කියනවා.
තේරෙනවද සන්නේ?
මොකද්ද තේරෙන්නේ?
නිකම්ම ඉන්න ඕනේ ඉරියව්වෙම බලාගෙන ඉන්නවා මිසක් කිසිම දෙයක් කරන්න අරකයි.
ඒ නිසා එතෙන්ට ගියාට පස්සේ එතෙන්ට යනකොට ලැහැත්තිලා යන්න ඕනේ වැල යන පැත්තට මැස්ස ගහලා දීලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. එහෙම කින්ද පුළුවන් නම් ඉන්න විවේක ලැබුණොත් ඒකට කියනවා පෙරකල පින තියනයි කියලා. එහෙම වුණාට පස්සේ නැගිටින්න වුණොත් එහෙම අරක නිසා මේක නිසා බෙල් එකක් ටෙලිෆෝන් කෝල් එකක් ආපු නිසා ලියුමක් ලියන්නේ එහෙ නැති පෙරකල පින නැහැ. වැඩි යනව මට ඒකට අනුග්‍රහ කරගන්න විදියක් නැහැ. අනුග්‍රහ කරනවා නම් මම එයා ඉඳලත් බෑ. මම එයා හිටියොත් ඕක අවුල් කරනවා. තණ්හාව තිබ්බොත් මාන්නේ තිබ්බොත් ditthiye තිබ්බොත් ඕක අවුල් කරනවා. මොනවාක්වත් ඔකර ඒකට පෙන්ෂන් කරලා කොහොම යන්න අරින්ද ඒක අමුතුම කලාවක්. උදකලාව කියලා කියන්නේ ඔය කලාව උන්නේ කලාවට අපි දන්නේම නැති දේ. භවනා මේ තරම් ඉක්මනට අපේ ගෙදරට ආවට අපි දන්නේ සාදරව යාවට අනුග්‍රහ කරා. ඒ නිසා තුනීම වෙන්න ඕනේ නැහැ. ගුරුසු සියුම් වෙනකොටම දැනගන්න. උක අතිසියුම් වෙනවා. ඒ සඳහා කල යුත්තේ යමක් නොකර සිටීම. ආන්නේ කලාව පුරුදු වෙන්න කොහොමද උගන්වන්නේ? උගන්වන්න බෑ. හැබැයි ඉගෙන ගන්න පුළුවන්. ගන්නන්න බෑ ඉගෙන ගන්න පුළුවන් ඒකට තමයි ක්‍රමසාවිදි දැනගන්න ඕනේ මේ බුදුහාමුදුරු 84000ක් ධර්මස්කන්ධය කියලා සූත්‍ර 15000කින් කියලා තියෙන්නේ උන්ෝ නැවැත්ීමේ වැඩ පිළිල අපි පැවැත්වීමකට හරවගෙන දැන් ඉතින් ඒසයි නැවැත්ීම එන්න පටන් ගත්තට පස්සේ ඒක දිගට අනුග්‍රහ කරන්න කියන එකයි කියන්නේ
අති ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි මූල කර්මස්ථානය ආනාපානයයි පර්යංක භාවනාවේදී සිත කයට ගත් සැනෙන්ම අවකාශයට යයි. එදෙස සතිමත්ව බලා සිටින විටින් විට සිතිවිරි චේතනා පැමිණියත් ඒවායින් බාධාවක් නොවන අතර දැනගත් වහම ඒවා ගෙවී යයි. සමහරක් අවස්ථාවල ධර්මතා අවබෝධ වේ. ධාතු ගුණ ප්‍රකටව පැවති අතර ආපෝ ධාතුවේ ගැලීම් ස්වභාවය බොහෝ අඩු වී වරහන් ඇතුළේ නැති තරමට ඇත. අලුතෙන් ලැබුණු අත්දැකීමක් නම් උදරයේ වේ ඉතා වේගෙන් හැකිලී තදවන අයුරු තේරේ. වරහන් ඇතුළේ සමහර විටක සිතුනේ පිටකොන්ද තෙක්ම හැකිලෙන අයුරුය. මෙම තදවීම හරියට මාළුවෙකුගේ ඇඟේ ජල වාෂ්ප සියල්ලම ගිය විට කරවලක් බවට පත්වෙන්නාක් මෙනි. උදරයේ ඇති වාතයේ ඉවත් වී පටවි ගතියේ ඇති තද බව තේරේ. ඉන්පසු ඉතා වේගයෙන් කම්පනයක් ඇති වී වායෝ ධාතුව නැවතත් පිරෙන ආකාරය බලා සිටින ලදී. ඉන්පසු කයට සැහැල්ලු ගතියක් දැනේ. මද වේලාවකින් කය ක්‍රමයෙන් කැරකීමටත් පැද්දීමටත් ලක්වේ. එසේ වීමට දී බලා සිටින විට ක්‍රමයෙන් පහතට වැටීමට ලක් වූ අතර හිස පොළවේ පතිත වී තිබේ. විටින් විට කම්පන චංචල ඇතිවේ. ඕන දෙයක් වීමට ඉඩ හැර සතිමත්ව සිටින ලදී. අපහසුවක්ද නොතේරේ. එක් අවස්ථාවක කිසිම වැටහීමක් නැති කාලයක් පසු කරන ලදී. එහි කාල ප්‍රමාණය කිව නොහැක. නින්දක් නොවන බව හොඳින් තේරේ. යම්කිසි ශබ්දයක් දෙස සතිය යොමු වීමත් සමගම මෙම නොතේරෙන අවස්ථාව නැතිව ගියේය. උදාසීන කමක් නොදැනුනි. යම් ප්‍රබෝධමත් කමක් දැනේ. මෙම තත්වය දින කීපයක සිට ඇත. උදෑසන පර්යංකයේ මුළු පැයක කාලය තුලම දැඩි කම්පන චංචල ස්වභාවයක් ඇත. උදාහරණයක් ලෙස කරන්ට් එක දිගට අල්ලා සිටින විට වෙවුලන්නාක් මෙනි. මෙහිදී අවබෝධ වූයේ ඇඟේ ඇති මාංශ පේශී ලිහිල් වන බවකි. එසේ දැනුනේ හොඳටම ඉදුණු අඹගෙඩියක පොත්තක් සෙමින් ගලවන විට පොත්ත හා මදය අතර ගැලවී යන ස්වභාවය බලා සිටින්නාක් මෙන් මෙම අධික කම්පන චංචල නිසා කය තුලත් යමක් වරහන් ඇතුළේ ප්‍රකාශ කිරීමට අපහසු සෙමින් ගලවන්නා වූ ස්වභාවයක් දැස බලා සිටියේය. දවසේ බොහෝ වේලාවක් සතිමත්ව ගත කරයි. සතිමත් නොවන අවස්ථාද අවබෝධ කරගනි. ඇතම් විට සතිමත්ව නොසිට එය දැනගත් සැනින් යම් සතුටක්ද දැනේ. තව දුරටත් භාවනාව දියුණු කර ගැනීමට සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ සුවය අත් වේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි.
මේක සාමාන්‍යයෙන් අලුතෙන් භාවනා පටන් ගත්ත කෙනෙක් නෙමෙයි භාවනා කරගෙන ගිය කෙනෙක්ගේ වார்த்தාවක්. ඉතින් මේ මට්ටමට ආවට පස්සේ මේ වැඩේ බාධාවකින්තරෝ ඕම මෝරන්න දෙන්න ඕනේ. කාලයමයි තීන්දු කරන්න තියෙන්නේ. හිත කරදර ගන්නත් එපා, කයලෙඩ කර ගන්නත් එපා, දිනචරියාව කඩන්නත් එපා. කෑම නෑම නිින්ද වගේ දේවල් විනාශ කරන්න නැතුව එහෙම දිගට යන්න. එතකොට භාවනා විසින් භාවනා නැගිටලා ගන්න. ඒ වගේ සරලට කය සම්පූර්ණ පාලනය කර ගන්න බැරි වෙනවා. සමහර ලාට සම්පූර්ණ පාලනයක් යටතට එනවා. ආන්නේ ටිකේදී මේ ධාතු ගුණ ඇවිල්ලා අපේ වේදිකාවේ එක එක රංගන රංගනවා. ආන්නේක දිහා මේ වේදිකාවේ රංගන රංගන මුලමෙදාග තුනම බාධාකින් තුර එහෙම යන්න දෙන්න එහෙන කැපකිරීමක් කරනවා. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවක හිත කරදර අරගෙන කය ලෙඩ කරගත්තොත් භාවනාවේ ඉව හදන්න බෑ. නිසා භාවනාවට මෙතන ගිය කෙනා ආහාර ටික නිින්ද ටික නැම ඇසුර බොහොම සෞඛ්‍ය සම්පන්නව තියාගන්න. තියාගෙන මේකටම වෙන්න දෙනවා. මේකටත් අනුග්‍රහ කිරීමක් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක භාවනා මධ්‍යස්ථානයක ඉන්න එක හරි වටිනවා. කිදිරක දොරක හිටියොත් කවුරක්වත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැනේ. මේ වගේ තැනක තියෙනවා. නමුත් ඒකත් දවස් 7-8 භාවනාවක් නම් හුඟක් හොඳයි. ඒක දවස් දෙකට හුඟක් වෙලාට අර සිද්ධ වෙන්න කල් ගන්නවා මදි. ඒක නිසා පුළුවන් තරම් කරන්න තියෙන්නේ හිත කය හිත කරදර ගන්න නැතුව මේ කාලසටහන ඔහොම දිගට කරගෙන යන්න. එතකොට ඒක මේරීමකටපත් වෙනවා. තව විනාඩි 15ක් තියෙනවා අපිට සභාවට කාට හරි ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපි ඒ කාලය ගන්නවා සක්මන් භාවනාව සඳහා.
අවසරයි ස්වාමීන් වහන්ස. මම පින්වීමේ හැකිලිම කමටහනක් වශයෙන් අරගෙන ඒ සංසිඳෙනවා. සංසිඳිලා මේ ගම වෙලාවක් ඉන්න පුළුවන්. පැය ගණන් වුණත් හිටිය හැකි කිසිව අරමුණක් නැතුව. එහෙම ඉන්නකොට මට හිතෙනවා මේ නැගිටින්න ඕනේ කියලා. දැන් නැගිටිනවා. ඊට පස්සෙ ටිකක් වෙලා සතියෙන්ම ඉන්නවා. දවසේ වැඩිපුර වෙලා සතියෙන් තමයි ඉන්නේ. සතිය පිට ගිය වෙලාවටත් මට දැනෙනවා. ආයිමත් ඒ සතිය ගන්නවා. මට තියෙන ප්‍රශ්නේ මම කරපු වැරදි මට නිකන් ඉන්න වෙලාවට මතක් වෙනවා. ඒක අරගන්නේ කොහොමද කියලා මම මේ මට නිින්ද යනවත් අඩුයි සමහර වෙලාවට ඒවා මතක් වෙනවා. ඒක නිසා මම ස්වාමින් වහන්සේගෙන් අහන්නේ ස්වාමින් වහන්සේත් නිතරම කියනවනේ මේ දේශනවලදී මම තරම් වැරදි පව් කරපු නැති කෙනෙක් නැහැ කියලා. ඉතින් ඒක ගැන අහන්න ඕනේ මේ මොකද කරන්නේ කියලා ඒකට.
මටත් දැනගන්න ඕනේ වයස කීයද කියලා. දැන් කීයද වයස?
වයස කියන්න ගෑනු කැමති නෑ නේ. උනාට මගේ වයස 85යි.
නෑ ඒක නිසා ආගෙන ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ මේ කතා කරන්නේ අවුරුදු 85ක් පරණ හොල්මනක් කියලා. මේ විදිහට පරණ වැරදි මතක් වීම කෙලවරක් නැතුව ඉවර වෙන වැඩක් කියලාද නැත්නම් මතක් වෙන්නේ පවි මතක් වෙන කාරණාවේ තියෙන කෙලෙස් අඩු වෙන ගතියක්ද තියෙන්නේ වැඩි වෙන ගතියක්ද තියෙන්නේ?
කෙලස් අඩු වෙන ගතියක් තියෙන්නේ මම ඒ වෙලාවට මේක පටිච්ච සම්පන්නයි.
මොකක්වත් නෑ. ඒ මොනවා කරන්න ගියත් අර අඩු වෙන ගතිය බාධා වෙනවා. ඔකට වැමාරන්න අරින්නේ. මේ තුවාලයක සැරවැලියට එන වෙලාව. පුරුවෙන් මතක් කරන්න හොඳටම වෙන්න අරින්න. වෙන්න තමන් කරපු වැරද්ද නැවත මතක් වෙන්නේ වැරද්ද තියෙන පැහැරෙන ගතිය, දරුණු ගතිය, ඉද්දෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ. ඒක තමයි කවුන්සලින් කියන්නේ. දැන් මෙතන කවුන්සලර් කෙනෙක් නෑ තමයි කවුන්සලින් සතියේට මේ පාපෝච්චාරණයක් යන හොඳට යන්න ආරින්. ගියාට පස්සේ නිකන් හිත සන්ලයිට් සබන් කැල්ලක් දාලා හේදුවා වගේ සුද්ධ වෙනවා. පුළුවන් තරම් ඔකට යන්න දෙන්න. එතකොට 90 වෙනකොට ෂේප් වෙලා ඉඳී. එළියට එන එක ලොකුම ලොකු ලාභයක්. බාධා විරහිත වෙන්න දෙන්න. ඔය සිංහල විදකමේ නයික් ආපුවාම කරන්නේ වටේට පත්තුව බඳලා වනමුකේ ඇරලා තියෙනවා. ඒකෙන් අර විස ඔක්කොම එළියට එනවා. ප්ලාස්ටර් ගහන්නේ නෑ.
ගැහුවොත් වනමුකෙන් එළියට එන එක නතර වෙනවා. වටේටපත් වෙනදලා මිරිකෙන් දරනවා. වනමුකේ ඇරලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි වේදකම හැටියට බලනකොට ඒක විස බීජ ඇතුළට යෑමක්. තුවාලේ වහන්න ඕන. සිංහල වේදකෙන් තුවාලේ වහන්නේ නැහැ. වනමුකේ ඇරලා තියෙන නිසා මේ හොඳට මතක තියාගන්න අපි දෙන්නෙක් තරහ වෙලා ඉන්නවා කියන්නේ. හම්බෙන හම්බෙලාවේ අපි දෙන්නගේ වැරදි කියාගත්තොත් එන්නෙන්නේ අලුත්. වසන් ගන්න ගියොත් තමයි ප්‍රශ්නේ. නිසා මේ එළියට එන්නේ තුන්වෙනි වගේ මේ සම්පදා සම්‍යප්පජාන් වීරියේදී. පවු නැති හිතකට ආවට පස්සේ පරණ යුව ඉන්න පටන් ගන්නවා. ඒකට සාදර වෙනවයි කියන එක ලේසි නෑ. පුදුම ආත්මනුකම්පාවක් තියෙනවා. පුදුමාකාර ආත්ම ස්නේහණයක් වගේ තියෙනෝනේ මේ කමන්නේ. ඔක මේ වෙලාවෙ නේක හොඳයි. ලබන ආත්මෙකින් යනට වැඩියි. ඒකට සරුවචාන්සේ සඳහන් කරනවා පවු ගෙවන්න පුළුවන් ක්‍රම තුනක්. දිට්ඨ ධම්ම වේදී අපරාපරේ වේදිනස උපජ්ජ වේදිනිය. හතර වෙන එක අහෝසිකම්. දිට්ඨ ධම්ම ගෙවුවොත් එකයි. ඊගාවාත්මෙට ගියොත් හත් ගුණයක් ගෙවන්න වෙනවා. මම නැවතත් කියනවා දිට්ඨ ධම්ම වේදිනිය ගියොත් එකයි. ඕක පහ වෙලා ඊගාවාත්මෙට ගියොත් හත් ගුණයක් ගෙවන්න. කියන්නේ මේක වැල් පොලියට යන්නේ. මේ නිසා ආරාධනා කරන්න ඔක්කොටම දිට්ඨ ධම්ම වශයෙන්ම යන්න කියලා. ඒ නිසා පස්චිම භවිකයා නිවන් ලබන්න ඉන්න කෙනා සාදර වෙනවා. එයා දැනගන්නවා පව් ඔක්කොම එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ account balance කරන්න හදන්නේ අවුරුද්ද අන්තිමේ internal audit යන්නේ. යන්නරි. ඒකට කියන්නේ දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් ගෙවනවා. ඒක හරි වීරත්වයක්. හරි සතුටක්. හිතනවා හරි මම දැන් ඉන්නේ සුද්ධ භූමියක, මම ඉන්නේ සතියෙන්, මම ඉන්නේ සද්ධායෙන්, මම ඉන්නේ සීලෙන් එළියට එන්නයි. එන්න ඒක උලම්බයින. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උලම්බයින ප්‍රදේශය තමයි තේරෙන්නේ නැහැ කියලා. පේන තියෙන හැමදම එක ගානට එනවයි කියලා නේ කද්දාකත් නැහැ. මතුවෙන හැම වෙලාවකම මේක discharge වෙනවා. මේක නිකන් static current එකක් earth වෙනවා වගේ. මේක මේ ලෝකයා දන්නේ නැහැ. ලෝකයා මේ පව්ව සංගන්න ගිහිල්ලා ඊගාවාත්මෙට ගෙනියනවා. ඒ වෙලාවෙදීන් පව් සමා කරන්න භික්ෂුවක් නම් ගිහිල්ලා ආපත්‍ය දේශනා කරන්න කිරුණ පසියෝරයි ආවි කතායිස පාසෝති. හෙලිකර්පම්ම අනේ හෙලිකර්පු ගාම පහසෙ. ඉතින් ඒක සමහර කෙනෙකුට කියනවා. ඒක තමයි west එකේ තියෙන counseling. මේක තමන්ම බාර ගන්න. පිටින් ඇතුළට දාන තාක්කල් ඇතුළෙන් පිටතට මොකුත් එන්නේ නැහැ. එහෙම කිව්වම තේරෙනවා.
එහෙම.
මොකද්ද තේරෙන්නේ?
තව කර්ම රැස් කරන්නේ නැතුව තියෙන ඇතුළේ තියෙන ඒවා එළියට දාගන්න.
ඔව්. වැඩි රූප බලන්න ගියොත්, සද්ද අහන්න ගියොත්, ගන්ධ රස පහස ගියොත් පිට තිනව ඇතුළට එනවා. එතකොට ආයතනෙ ඇතුළෙන් පිටේව යන්න වෙලාවක් නැහැ. ඒව නතර වෙන්නවා. දැන් 60 පින්නකට පස්සේ මාත් දැත් 60 පණලා නේද මගේ? 85 වෙනකොට කොහොමඩක්වත් උතුර වන්නකොට දකුණු නෙපෙන්නේ. බලන දේක අහන දේ කිසිම රසයක් නැහැ. ඉතින් එතකොට වෙන්නේ තියෙන්නේ ඇතුළේ පිටතට එනවා පිටින් ඇතුළට එනවා අඩුයි. එතකොට ඇතුළේව අස්පස් වෙන්න පටන් ගන්නවා. ඒකට අනුග්‍රහ කරන්න නම් එසේ මෙසේ කෙනෙකුට බෑ. ඒ මනුස්සයා ගාව හැබැයි එහම අඩුම්පා කරන්න කෙනාට ඕනම කෙනෙක්ගේ ඕනම වැරද්දකට සමාව දෙන්න පුළුවන්. මං ළඟ මෙච්චර කුණු කන්දක් තියෙනවා නම් මම මෙච්චර සිල්වත් වෙනකන් මෙහෙම කරද්දිත් මෙහෙම නම් සාමාන්‍ය මනුස්සයා ගැන කොච්චර තියෙන බඳ මම උතන හිටියනම් මාත් ඔච්චර තමයි.
එහෙමත් හිතෙනවා
සාමාන්‍යයෙන්. ඇත්තට අම්මව මට බැන්නා මං අතට ඉඳන් මෙතන ඉඳකට බැන්නේ මට. මතකද? ඒකත් එන්න ඕනේ අපෞසරයක් දැම් මතක් කළා. එහා කොනේ ඉඳගෙන මට බැන්නේ. රට පිට ලොහට බිම ඇල්ල මෙතෙන්ට එනවා කියනවා කියලා අපිට බඳින්න දෙනවා කියලා. ඒකයි මම වයසාල පටන් අරගත්තේ මට බැනපුවක් තියෙනවා. ඒකටත් ඒක ඉන්න මෙපෑයි. දැන් දෙක තුනක් ඉඳ නැතු ඉඳ වෙනවා. තමයි එලි වමාරණේක හොඳයි. එලි දක්වන්න දැන් නිසා කවුරු හරි එහෙම පාපොච්චාරණයක් කරනවා නම් ගමන් නතර කරලා හරි ගමන්නේ අහගෙන ඉඳ ඒ ලොකු සාන්තියක්. හැමෝටම කරන්න බෑ. හැමෝම කරන්නේ අනුන්ගේ වැරදි හොයන එක. එහෙම නෙවෙයි යාට අපහසු වෙලා කාටට කියන්න ඕන නම් හරි. නා භූමිටි දිදී අහගෙන ඉන්න කියනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා භූමිටියක්වත් දෙන්න එපයි. භූමිටි දෙන්න ගියත් එයාගේ ප්‍රකාශය දුර්වල වෙනවා. බීරෙක් වගේ අහගෙන ඉන්නේ කිය. කෙල්ලින්ම බුද්ධ වචනේ කියනවා. ඒ අනිත් එයා කතා කරන වෙලාවේදී කවුන්සල එහෙම නැත්නම් උපදේශනය කරන කෙනා බීරෙක් වගේ අහගෙන ඉන්න කියලා තියෙනවා. ඒ ගොඩින් මහත්තයා ඉන්න කාලේ ගොඩින් නිල්ලඹේ නිකන් ඉඳුවා ඔව් කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. ඒ කියන්නේ මම අහගෙන ඉන්නේ මැරෙලා නැහැ කියන්නේ. කල්දුවේ පණ්ඩිස්වාංශ ඉන්න කාලේ දෙයන්නේ කමන්නේ දෙයක් නෑ නම දෙයක් නෑ කියනවා. ඉතින් අරය කියවනවා කියන්නේ අහගෙන ඉන්නේ දෙන තමන්ගේ හෝමිටියේ ඔව් නෑ කියන්නේ. ඔව් නෑ ඒව මොකොත් නෑ. අර දෙනදී choiceless awareness අහගෙන ඉන්නවා නිකන් evenly suspended attention එක දාගෙන දෙයන්නේ අපි ලොකු සංසි කියනවා හොඳයි කිය. තුන්තරේ කියනකොට යනවලු. එනිසා ඔකට එන්න දෙමු අවුරුද්දක් යනකම් මැරෙන්න ගන්නෑ. ඒ කාලය ඇතුළත ඔක එළියට ඇවිල්ලා සුද්ධ වෙලා මැරෙමු. මේ ඇතුලේ මැරෙන්න ඉන්නත් එපා. අපිට මල කරදරේ. ඔය අවුරුද්දකින් යන්න පුළුවන්, ෂුවර් යන්න පුළුවන්. මම මේ දෙන ලනුව කනවනම්. එන එක හොඳ ආයි කියලා ඉන්න එකයි කියන්නේ. ඔට්ටුයිද? ඔට්ටුයිද? හරි. තේරුණාද කීප එක? ආයෙත් වැස ඔය ප්‍රශ්නේ අහන්න එන්න එපා. හරි. දැන් එවන අපි විනාඩි 5ක් වැඩිපුර ගන්නවා සක්මන් භාවනාව සඳහා. අපේ පළවෙනි දවසේ ධර්ම සාකච්ඡා නිමා මෙතනින් සටහන් කරනවා. අපි නැවත 3ට රැස් වෙනවා පරියංක භාවනාවක් සඳහා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.